නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මම සංකප්පමඤ්ඤාය සතා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධියා උපසංඛමි යතා මේ අහෝ සංකප්පෝ තතෝ උත්තරිදේශයි නිපපංචරතෝ බුද්ධෝ නිපපංචං අදේශයි තසහං ධම්මමඤ්ඤාය විහාසින් සාසනේ රතෝ තිසෝ විජ්ජා අනුපත්තෝ කතං බුද්ධස්ස සාසනන්ති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ ඉරිදා දවසේ සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවා. මොකක් සඳහාද? මෙන්න මේ ආධුනික පිරිසකට යම්කිසි උපදෙස් දෙන වැඩසටහනකට. ඉතින් ඒ සඳහා අපි මුලින්ම විනාඩි කිහිපයක් අරගෙන, විනාඩි 30ක් විතර අරගෙන ධර්ම දේශනාවක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අදත් මම තෝරගත්තා යම් කිසි මාතෘකාවක්. ඉතින් මේක ගැන සඳහන් කරොත් අපි ගොඩ දෙනෙක්ට අදාළ වන, ගොඩ දෙනෙක්ට මේ භාවනා ජීවිතයේදී නැත්නම් තමුන්ගේ එදිනෙදා ජීවිතයේදී ගැටලුවක් බවට පත්වෙන දෙයක් තමයි අද සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා යම් කිසි නිදාන කතාව, ඒ සිදුවිච්ච අවස්ථාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරමුකුත් එක්ක අපි බලමු ඉස්සරහට යන්න. ඉතින් එක්තරා අවස්ථාවක එතන සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ බේස කලා වනේ කියන යම්කිසි ස්ථානයක වැඩ ඉන්න අවස්ථාවක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. එතකොට අපි කවුරුත් අහලා තියෙනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ යම්කිසි දුර බැහැර, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට සෑහෙන දුර බැහැර යම්කිසි ආරණ්‍යක වැඩ ඉන්නවා. ඒ තමුන්ගේ භාවනා කටයුතු තමුන්ගේ කටයුතු කරමින් වැඩ ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට යම් කිසි සිතුවිල්ලක්, යම් කිසි අදහසක් පහළ වුණා. මොකද්ද මේ පහළ වෙච්ච සිතුවිල්ල අදහස? මෙන්න මේ ධර්මය ගැන තමයි මේ සිතුවිල්ල අදහස පහළ වුණේ. මේ තමන් වඩන ප්‍රතිපදාව ගැන තමයි මේ සිතුවිල්ල අදහස පහළ වුණේ. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මෙන්න මේ පහළ වෙච්ච, තමුන්ට පහළ වෙච්ච මෙන්න මේ සිතුවිල්ල, මෙන්න මේ අදහස ගැන හිතමින් කල්පනා කරමින් ඉඳියා. බොහොම ඒ තමුන්ගේ ඒ ධර්මය පිළිබඳ ගෞරවයකින් තමුන්ගේ ඒ පහළ වෙච්ච අදහස ගැන හිතමින් කල්පනා කරමින් හිටියා. මොකද්ද මේ අදහස? මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිතනවා මෙන්න මේ මහා පුරුෂ විතර්ක කියලා යම් කිසි දේවල් ටිකක් පිළිබඳ හිතමින් කල්පනා කරමින් ඉඳියා. මහා පුරිස විතර්ක. මොකක්ද එතකොට හිතන්නේ? මේ ධර්මය ආසාවන් අඩු තැනැත්තටයි. මේ ධර්මය ආසාවන් අඩු තැනැත්තටයි. ආසාවන් වැඩි තැනැත්තට නොවේ. ඔන්න පළවෙනියට හිතපු එක. මේ ධර්මය, මේ බුදුන්ගේ ධර්මය ආසාවන් අඩු තැනැත්තට, ආසාවන් වැඩි තැනැත්තට නෙමෙයි කියලා ඔන්න හිතනවා. ඊළඟට හිතනවා මේ ධර්මය ලද දෙයින් සතුටු වන්නාටයි. ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය ලද දෙයින් සතුටු වන්නාටයි. ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. කියලා ඔන්න දෙවෙනි එකක් හිතනවා. ඊළඟට හිතනවා මේ ධර්මයේ විවේකයට කැමති තැනැත්තටයි. විවේකයට අකමැති පිරිස් සමග ගැවසෙන්න කැමති තැනැත්තට නොවේ. මේ ධර්මයේ විවේකයට කැමති තැනැත්තටයි. විවේකයට අකමැති පිරිස් සමග ගැවසෙන්න කැමති තැනැත්තට නොවේ. මේ ධර්මයේ වීර්‍යවන්තයටයි, කුසීතයට නොවේ. මේ ධර්මය වීරිය වඩන්න කැමති තැනැත්තටයි, කුසීතයට කම්මැලියට නොවේ. ඊළඟට හිතනවා මේ ධර්මය සිහිය, එළඹ සිටි සිහිය ඇති තැනැත්තාටයි. මුලා වූ සිහිය ඇති තැනැත්තාට නොවේ. මේ ධර්මය එළඹ සිටි සිහිය ඇති තැනැත්තාටයි, මුලා වූ සිහිය ඇති තැනැත්තාට නොවේ. ඊළඟට හිතනවා මේ ධර්මය සමාධිය ඇත්තාටයි, සමාධිය නැත්තාට නොවේ. විසිරුණු සිතක් ඇති තැනැත්තට නොවේ. මේ ධර්මය සමාධිය ඇත්තාටයි, සමාධිය නැත්තාට නොවේ. ඊළඟට කියනවා මේ ධර්මය ප්‍රඥාවන්තයටයි, මෝඩයට නොවේ. මේ ධර්මය ප්‍රඥාවන්තයටයි, මෝඩයට නොවේ කියලා ඔන්න ඔය විදිහට තමුන් මේ වඩන සාසන ප්‍රතිපදාව ගැන යම් කිසි දේවල් ටිකක් හිතමින් ඉඳියා. යම් කිසි ඒ මහාපුරුෂ විතර්ක කියන හතක් හිතමින් කල්පනා කරමින් ඔන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉන්නවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් එතකොට මේ හිත, මේ කල්පනාව බුදුරජාණන් වහන්සේට පෙනුණා. අර බොහොම ඈත ප්‍රදේශයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට පෙනුණා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහ දෙයක් හිතමින් කල්පනා කරමින් ඉන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මොකද්ද? හරියට අර ශක්තිමත් පුද්ගලෙක් හකුලන අතක් දිගාරිනවද, දිගෑරපු අතක් හකුලනවද, අන්න එච්චර වේගෙකින් අර තවුන් ඉඳපු තැනින් අතුරුදහන් වෙලා අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉන්න තැන පහළ වුණා කියලා සඳහන් වෙනවා. එතන 이르දීෙන් පහළ වුණා කියලා සඳහන් වෙනවා. පහළ වෙලා කියනවා, සාදු සාදු අනුරුද්ධ, අනුරුද්ධ බොහොම හොඳයි, බොහොම හොඳයි අනුරුද්ධ. මේ ධර්මමය විතර්ක හතක් කල්පනා කර කර ඉන්නව නේද කියලා කිව්වා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තේ ගරු කළා, බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔන්න කියනවා, එහෙමයි ස්වාමීන් වහන්ස, මම මේ විදිහට ධර්මමය විතක්ක හතක් කල්පනා කර කර ඉන්නවා, ධර්මමය දේවල් හතක් කල්පනා කර කර ඉන්නවා කියලා ඔන්න කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, හොඳයි හොඳයි, මේ කල්පනා කරපු ටික හොඳයි, හැබැයි මේකට තව එකක් එකතු කරගන්න, මේ හතට අටවෙනි එකක් එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ හතට තව එකක් එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එකතු කරගන්න කියලා මොකද්ද? මේ අටවෙනි එකක් දේශනා කරනවා. හතක් හිත ඉන්දියා, අටවෙනි එකක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. මොකද්ද කියලා දෙන දේ? මේ ධර්මය නිප්‍රපංචයට කැමති තැනැත්තාටයි, ප්‍රපංචයට කැමති තැනැත්තාට නොවේ කියලා ඔන්නේ අටවෙනි එකක් එකතු කරනවා. මේ ධර්මය නිප්‍රපංචයට, අර ප්‍රපංච කරනවා කියලා අපි අහලා ඇතිනේ, තව ටිකක් අපි ඉස්සරහට පැහැදිලි කරගන්න බලමු. එතකොට මේ ධර්මය නිප්‍රපංචයට කැමති තැනැත්තාටයි, ප්‍රපංචයට කැමති තැනැත්තාට නොවේ කියලා ඔන්න අටවෙනි එකක් එකතු කරනවා. අටවෙනි එකක් අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හිතට ඇතුළත් කරනවා. ඇතුළත් කළා මොකද? අන්න බුදුරජාණන් වහන්සේ නැවතත් අර තමුන් ඉන්දිය දිහාවට වැඩම කරනවා. ඉන්දිය දිහාවට වැඩම කරනවා. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා, මොකද්ද මේ එකතු කරපු අටවෙනි එක? මම මේ හතක් කල්පනා කර කර ඉන්දියා, හතක් මගේ හිතට වැටිලා තියුණා, මං ඔන්න දැන් අටවෙනි එකකුත් එකතු කරලා තියෙනවා නේද කියලා ඒක ගැන හිතනවා, කල්පනා කරනවා. ඒක තමුන්ගේ ප්‍රතිපදාවට ඇතුළත් කරගන්නවා. එහෙම ඇතුළත් කරගෙන අන්න ඒක අනුව හික්මෙන් උත්සාහවත් වෙනවා. ඒ දීපු අවවාද අනුව හික්මෙන් උත්සාහවත් වෙනවා. එහෙම හික්මිලා තමුන්ගේ සාසන ප්‍රතිපදාවේ යම් කිසි අර්ථයක් බලාපොරොත්තු වෙනවද? අන්න ඒ අර්ථය ළඟා කරගත්තා කියලා සඳහන් වෙනවා. තමුන් මේ බුදුරජාණන් වහන්සේගේ සාසනයේ යම් කිසි දෙයක් උදෙසා හික්මුණාද? ඒ හික්මීම, ඒ අර්ථය ළඟා කරගත්තා කියලා සඳහන් වෙනවා. අන්න ඒ ළඟා කරගෙන ඉවර වෙලා, ඒ ළඟා කරගෙන ඉවර වෙලා මෙන්න මේ වෙච්ච සිදුවීම ගැන තමුන්ගේ මතය, අදහස ප්‍රකාශ කරන ගාථා ටික තමයි අද අපි මාතෘකා විදිහට තියාගත්තේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එන්නේ දීපු උපදේශට අනුව හික්මිලා, ඒ දීපු උපදේශට අනුව හික්මිලා ප්‍රකාශ කරන ගාථා ටික තමයි අපි අද මාතෘකා කරගත්තේ. මොකද එතන සඳහන් වෙන්නේ, මම සංකප්පමඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධියා උපසංකමි. මගේ සිතුවිල්ල තේරුම් ගත්ත, මගේ සිතුවිල්ල දැකපු ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ. මගේ සිතුවිල්ල තේරුම් ගත්ත, මගේ සිතුවිල්ල දැකපු ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ මනෝමය කයකින් 이르දීෙන් මා වෙත පැමිණියා. මනෝමය කයකින් 이르දීෙන් මා වෙත පැමිණියා. යතාමේ අහු සංකප්පෝ තතෝ උත්තරි දේශයි, නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශයි. මම යමක් හිතුවද, කල්පනා කරාද, අන්න ඊට වැඩිය ඉහළ දෙයක් බුදුරජාණන් වහන්සේ මට දේශනා කරා. මම යමක් හිතුවද, කල්පනා කරාද, ඊට වැඩිය උතුම් දෙයක් බුදුරජාණන් වහන්සේ මට දේශනා කරා. නිප්‍රපංචයට කැමති බුදුරජාණන් වහන්සේ නිප්‍රපංචය දේශනා කරා. නිප්‍රපංචයට කැමති බුදුරජාණන් වහන්සේ නිප්‍රපංචය දේශනා කරා. සත්තාහං ධම්ම මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ තිස්සෝ විජානුප්පතෝ කතං බුද්දස්ස සාසන. ඒ අවවාදේ මම තේරුම් අරගෙන මම ඒ අවවාදයට අනුව හික්මුණා. බුදුරජාණන් වහන්සේ දීපු ඒ අවවාදේ මම තේරුම් අරගෙන ඒ අවවාදයට අනුව මම හික්මුණා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනය කරලා ඉවර කරා. මේ බුද්ධ ශාසනයේ තියෙන වැඩ කටයුත්ත මම කරලා ඉවර කරා කියලා අන්න තමුන්ගේ ඒ වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් කරන ප්‍රකාශ තමයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මොකද්ද මේ කිව්වේ කියන එක තමයි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ. මම යමක් කල්පනා කරාද, මම යමක් හිතුවද, අන්න ඊට වැඩිය උතුම් දෙයක්, ඊට වැඩිය ඉහළ දෙයක් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මට දේශනා කරා. එතකොට මම ඒ උතුම් දෙයට අනුව, මම ඒ දීපු අවවාදයට අනුව හික්මුණා, හික්මිලා මේ ශාසන වැඩ කටයුත්ත කළ ඉවර කරා, මේ ශාසනේ කෘත්‍ය කළ ඉවර කරා කියලා අන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් අපි අද මේ හත ගැනම නිකන් ලොකු විස්තරයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපිට එහෙම කාලෙකුත් නැහැ. ඒ වෙනුවට අපි කැමති මොකද්ද, මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ එකතු කරපු මේ අටවෙනියට එකතු කරපු දේත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට යන්න, ඒක තව ටිකක් පුළු පුළුවන් විදිහට ශක්ති ප්‍රමාණෙන් පැහැදිලි කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක මේ ගොඩ දෙනෙක්ට තමුන්ගේ මේ ප්‍රතිපදාවක් වඩනකොට, හිතක් වඩනකොට බොහොම අදාළ වෙන දෙයක්, ගොඩ දෙනෙට බොහොම ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ අලුතෙන් ඇවිල්ලා එකතු කරන එක. අටවෙනියට එකතු කරන එක ගොඩ දෙනෙට ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් අපි පොඩ්ඩක් බලමු, මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් මෙතන ප්‍රපංචය කියලා වචනයක් කියවුණා, නිප්‍රපංචය කියලා වචනයක් කියවුණා. ඉතින් අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. දැන් අපි ඔය සාමාන්‍ය එදිනෙදා ජීවිතේ කඩ කටයුතු කරනකොට, එදිනෙදා ජීවිතේ ගෙවනකොට අපි හිතනවා, කතා කරන්න ගියාම කෙනෙක් ඔන්න වැල් වටාරම් දොඩවනවා, මේ මාතෘකාවට අදාළ නොවන වෙන දේවල් කියවනවා, වෙන වෙන දේවල් දොඩවනවා. එතකොට අපි මේතන අතර කියනවා, අන්න ප්‍රපංච නැතුව කියන්න, මේ වැල් වටාරම් කියවන්නේ නැතුව තමුන් අදාළ දේ කතා කරන්න කියලා සමහර විට අපි කියනවා එහෙනම්. අන්න ඕක තමයි ප්‍රපංච කියන්නේ. එතකොට මොකද්ද මේ තමුන්ගේ හිත ඇතුලේ නොයෙකුත් අදහස් උදහස් ඔස්සේ ඔන්න ඉතින් ගලාගෙන යනවා. ඉතින් තැනකින් පටන් ගන්න, මොකද ඊට පස්සේ වෙන තැන්වලට ගිහිල්ලා අන්තිමට අලුත්ම දිහාවකට ගිහිල්ලා, හිතා ගන්න බැරිම දිහාවකට ගිහිල්ලා තමයි මේ කතාව නවතින්නේ. ඉතින් ඔන්න ඕක අපි යම් කිසි පමණකට තම තමුන් අත්දැකලා ඇති මේ ප්‍රපංචය කියන එක මොකද්ද කියලා, මොකක් ගැනද මේ සඳහන් කරන්න කියලා යම් කිසි පමණක හැඟීමක් දැනීමක් අපි හැමෝටම තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් මත පදනම් වෙලා තමයි අපේ සාමාන්‍ය ජීවිතේ ගෙවෙන්නේ. අපේ සාමාන්‍ය ජීවිතේ, ඔය බාහිර ලෝක ජීවිතේ ගෙවෙන්නේ මෙන්න මේ වගේ දේවල් මත පදනම් වෙලා. මේ මිනිස්සු කාලේ ගත කරනවා මොකක්ද අන්න ප්‍රපංචයේ ඇලිලා කාලේ ගත කරනවා. ඉතින් මුලින් හිත ඇතුලෙන් ප්‍රපංච කරනවා. ඊට පස්සේ තමයි වචනයක් විදිහට පිටට යොමු වෙන්නේ. දෙවැනියට මුලින් අන්න හිත ඇතුලෙන් මේ කතාවක් ගොඩනැගිලා එනවා. ඉතින් ওই කතා බහ කරන්න ගියාම, පිරිසක් එක ගැවසෙන්න ගියාම, මෙන්න මේ පොඩ්ඩක් අවධානයෙන් මේ කතාව දිහා අහගෙන ඉඳියොත් අන්න එක එක්කෙනාගේ අර හිත ඇතුලෙන් වෙන කතාව කොයි දිහාවරද යන්නේ කියලා අපිට පොඩ්ඩක් දැක ගන්න පුළුවන්. මොකද්ද අර එක මාතෘකාවයි ගන්නෙ, එක දෙයක් පිළිබඳ කතා කරන්නේ, මොකක් හරි වෙච්ච සිදුවීමක් තමයි ගන්නෙ. නමුත් එක එක්කෙනා මේ සිදුවීම අල්ලන්නේ විවිධ තැන්වලින්, වෙනස් වෙනස් තැන්වලින් තමයි මේ සිදුවීම අල්ලන්නේ. අල්ලලා ඔන්න ඒ ඔස්සේ තමුන්ගේ අදහස් මතවාද ප්‍රකාශ කරන්න ගන්නවා, ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය දිග කතාවක් හැදිලා හැදිලා ගෙතිලා යනවා. ඉතින් ඔන්නෝම දෙයක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය ඔය බාහිර ලෝකෙ ජීවත් වෙන මිනිස්සු අන්න ඕක මතේ වෙලිලා පැටලිලා ඇලිලා ගැලිලා තමයි කාලය ගත කරන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ සාමාන්‍ය ස්වරූපේ. ඉතින් මේ කතාව, මේ කයිවාරුව, මේ හිත ඇතුලේ සහ පිට වචනෙන් පිටවන මේ කයිවාරුව අපි හිතනවා බොහොම වැදගත් දෙයක්, බොහොම මේ ජීවිතය පවත්වන්න අවශ්‍ය දෙයක්, නව නිර්මාණ කරන්න අවශ්‍ය දෙයක්, ඒ තමුන්ගේ මුදල් හම්බ කරන්න, ඒ වැඩ කටයුතු කරන්න අවශ්‍ය දෙයක් කියලා අපිට යම් කමකට පේනවා. එහෙම දෙයක් තියෙනවා. ඉතින් මොකක් හරි මේ පරීක්ෂණයක් ගැන සඳහන් වෙනවා. මොකද්ද ඔය ඇමරිකාවේ කරපු එකක් තමයි මම හිතන්නේ. මෙතන සඳහන් වෙනවා ඒ සවුන්ඩ් ලැබ් එකක් ගැන, එහෙම නැත්නම් සයිලන්ට් ලැබ් එකක් ගැන. මොකද්ද මේ අදහස? යම්කිසි කාමරයක් හදලා තියෙනවා, මේ කාමරේ බිත්ති සියලුම දිශාවෙන් මේ බිත්ති හදලා තියෙන්නේ යම්කිසි ඒ ශබ්දය උරා ගන්න ද්‍රව්‍යකින්. ශබ්දය උරා ගන්න ද්‍රව්‍යයකින්. එතකොට මේ බිත්තියෙන් දෝංකාර දීලා ශබ්දයක් පිට වෙන්නේ නැහැ. බිත්තියේ ගිහිල්ලා වදින ශබ්ද තරංග නැවත පිට වෙන්නේ නැහැ. ඒකට උරා ගන්නවා. ඉතින් මේ හැම දිශාවකම මේ බිත්තිය හදලා තියෙන්නේ මෙන්න මේ අමුතු ද්‍රව්‍යයෙන්. මේ ශබ්දය උරා ගන්න හැකියාවක් තියෙන ද්‍රව්‍යයෙන්. ඉතින් මෙන්න මේ කාමරයේ මත පදනම් වෙලා මේ කාමරේ උපයෝගී කරගෙන කරපු පරීක්ෂණයක් ගැන සඳහන් වෙනවා. මොකද්ද කරන්නේ? මේ පුද්ගලයෙක් මේ අරගෙන මේ තැනැත්තව තනියෙන් තව කෙනෙක් නැතුව මෙන්න මේ කාමරයට දාලා තියෙනවා. මේ කාමරයට ඇතුළත් කළා තියෙනවා. ඇතුළත් කළා අන්න මේ තැනැත්තට ඒක යම්කිසි කාලයක් ගත කරන්න කියලා කියනවා. කාලයක් ගත කරන්න කියලා කියනවා. එතකොට එහෙම කිව්වහම මේ තැනැත්තරන්න බාහිර ලෝකේ කිසිම ශබ්දයක්, බාහිර පරිසරයේ කිසිම ශබ්දයක් මේ කාමරය ඇතුළට ගලාගෙන එන්නේ නැහැ. ගලාගෙන ආවත් ඒ හැම දෙයක්ම අන්න අර බිත්තිය විසින් උරා ගන්නවා මිසක් කාමරයේ ඇතුලේ ඇහෙන පුද්ගලයාට, කාමරයේ ඇතුලේ ඉන්න පුද්ගලයාට ඇහෙන්නේ නැහැ. ඉතින් සඳහන් වෙනවා මේ පරීක්ෂණයට ලක්වෙච්ච පුද්ගලයන්ගේ පිළිතුරු, මේ පරීක්ෂණයට ලක්වෙච්ච පුද්ගලයන්ගේ අත්දැකීම. මේ තැනැත්තු කියනවා මේ විදිහට මට තනි වුණාම, මේ විදිහට මම එක්තැන් වුණාම, මේ විදිහට බටපිටාවේ තියෙන ශබ්ද කරදර බාධක වලින් මම දුරස් වුණාම මට අහන්න ලැබෙන අමුතු අමුතු ශබ්ද, මට අහන්න ලැබෙන මේ මම තුලින්ම, මගේ ශරීරය තුලින්ම ඇතිවෙන ශබ්ද. මොනවද මේ ශබ්ද? කෙනෙක්ට මේ හුස්ම ඇතුළ පිට යනවා අහන්න ලැබෙනවා. මෙන්න මේ කියන ලිස්ට් එක ගැන හොඳට පොඩ්ඩක් අවධානයෙන් බලන්න මොනවද මේ කියන ලක්ෂණ කියලා. මේ හුස්ම ඇතුල් වෙනවා, පිට වෙනවා, අහන්න ලැබෙනවා, ඒ ශබ්ද ඇහෙනවා, ඒක දැනෙනවා. ඊළඟට මෙන්න මේ කලේ කටේ තියෙන කෙල, කටේ උගුරේ තියෙන කෙල එහෙ මෙහෙ ගමන් කරනවා, එහාට මෙහාට වෙනවා, අහන ලැබෙනවා, එහාට මෙහාට වෙනවා, අහන ලැබෙනවා, ඒ ශබ්දේ මට ඇහෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ හදවතේ ගැස්ම මට අහන ලැබෙනවා, මේ හදවත ගැහෙන විදිය මට අහන ලැබෙනවා. ඊළඟට මේ ලේ ගමන් කරනව සද්දේ ඒ දැනීම මට අහන ලැබෙනවා. මේ ඇඳුම ඇඟේ ඇතිල්ලෙනවා ඒ සද්දේ මට අහන ලැබෙනවා. ඒ වගේම මේ පිරිස කියනවා මොකද්ද මට මේ නිකන් කෙනෙක් කතා කරනවා වගේත් ඇහෙනවා, කෙනෙක් මට කතා කරනවා වගේ ඇහෙනවා, යම්කිසි මායාවක් විදිහට කෙනෙක් මට කතා කරනවා වගේ ඇහෙනවා, තමුන්ගේ හිත ඇතුළෙනුත් යම්කිසි කතන්දරයක් ඇහෙනවා. ඉතින් මේ විදිහට මේ පරීක්ෂණයට ලක් වුණ පිරිස මොකද කරන්නේ? අන මිනිත්තු කිහිපයක් ගත වෙනකොට, වැඩි වෙලාවක් නැහැ, මිනිත්තු කිහිපයක් ගත වෙනකොට මේ පිරිස විලාප තියනවා. මොකද අනේ මාව මේ කාමරෙන් එළියට ගන්න, මාව මේකෙන් එළියට ගන්න කියලා විලාප තියෙනවා. එහෙම නැත්නම් අන දොරට ගහනවා මේකෙන් මාව මේ අපායෙන් එළියට ගන්න කියලා අන්න විලාපයක් තියෙනවා. ඒකෙන් මිදිලා යන්න උත්සාහ කරනවා, ඒකෙන් මිදිලා යන්න උත්සාහ කරනවා. ඉතින් අමුතුම විදිහේ පරීක්ෂණයක් තමයි යෝක. ඉතින් මේ කියපු සලකුණු ටික, මේ කියපු සලකුණු ටික මෙන්න මේ මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසටත් යම්කිසි දැනීමක් හැඟීමක් තියෙන සලකුණු ටිකක් තමයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඔය කියන්නේ මොකද්ද? ආරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා කියලා කියනවනේ. කැලේකට යන්න, ගහක් මුලට යන්න, පාළු නිවසකට, පාළු ගේකට යන්න කියලා කියන්නේ මොකද්ද? අන්නර සයිලන්ට් ලැබ් එකකට, නිශ්ශබ්ද කාමරයකට අපිව අරගෙන යනා වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් එහෙම ගියාම අපිට ලැබෙන අත්දැකීම මොකද්ද? එහෙම අපිත් එක්කම අපි තනි වුණාම, නැත්නම් තමන් එක්කම තමුන් තනි වුණාම ලැබෙන අත්දැකීම මොකද්ද කියලා බැලුවොත් අන්න අර පුද්ගලය සඳහන් කරපු අත්දැකීම තමයි අපිට ලැබෙන්නේ. මොකද්ද මේ ශාරීරික ක්‍රියාකාරීත්වය අපිට ටිකෙන් ටික සද්දෙත් ඇහෙනවා, ඒ වගේම වැටෙනවා. හાર્ට් එක ගැහෙනවා, වැටෙනවා, සද්දෙත් ඇහෙනවා. ඊළඟ මේ හුස්ම වැටෙනවා, සද්දෙත් ඇහෙනවා, දැනෙනවා. ඊළඟ මේ ඇතුලෙන් එන කතාව අපිට දැනෙනවා, ඒ සද්දෙත් ඇහෙනවා. ඔන්න විදිහට ඔය ටික අපිට අත්දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ සිහිය පිහිටව ගත්ත කෙනෙක්ට, තමුන් එක්කම කාලයක් ගත කරන්න උත්සාහවත් වෙච්ච කෙනෙක්ට, ඒ විදිහ යොමු වෙච්ච කෙනෙක්ට අන්න අර විදිහ අත්දැකීමක් දකින්න පුළුවන් අත් දකින්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඒ කාමයන්ට ඇලිලා මේ ශාසනය ගැන අහලා නැති, මේ ප්‍රතිපදාව ගැන අහලා නැති පුද්ගලයාට මේක බොහොම භයජනක දෙයක්. ඒගොල්ලෝ අර කාමරේ කඩාගෙන එළියට පනින්න හදන, මාව එළියට ගන්න කියලා විලාපයක් තියෙනවා. එහෙම නැත්නම් මේ දොරට ගහලා කොහොම හරි මේකෙන් එළියට යන්න හදනවා. නමුත් අන්න කෙනෙක් උත්සාහවත් වුණොත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අහලා ඒක ගැන පොඩ්ඩක් යොමු වෙන්න, අන්න ඒ තැනැත්තට මේ සලකුණු දකින්න පුළුවන්. මේ අපි සඳහන් කරන්නේ යෙදුණු සලකුණු දකින්න පුළුවන්. මොකද තමුන්ට සිහිය පිහිටව ගන්න පුළුවන් හැකියාවක් ලැබුණා කියන එකේ සලකුණු තමයි මේ. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙක්ට බියජනක ස්වභාවයක් දක්වනවා. සාමාන්‍ය අර ප්‍රපංචය ඇලිලා ප්‍රපංචය ගිලිලා ගත කරන කෙනෙක්ට මේක බියජනක ස්වභාවයක්. ඉතින් මේ ප්‍රපංචය ඇලිලා ප්‍රපංචය ගිලිලා ගත කරන පුද්ගලයන්ගේ ලක්ෂණ ටිකක් තමයි අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර මුලින් සඳහන් කරන්නේ. මුලින් අර හතක් විදිහට සඳහන් කරන්නේ මේ ඇලිලා ගිලිලා ගත කරන පුද්ගලයන්ගේ ලක්ෂණ ටිකක්. මොනවද? ආසාවන් වැඩි, ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ, තව දේවල් හොයාගෙන යනවා. විවේක කැමති නැහැ, පිරිස් එක්ක ගැවසෙන්න තමයි කැමති. කම්මැලිකමට තමයි කැමති. මුලා වූ සිහියට තමයි කැමති. විසුරුණු සිතට තමයි කැමති. මෝඩකමට තමයි කැමති. අන්න සඳහන් කරනවා අර ඒ විදිහේ පුද්ගලයෙගේ ලක්ෂණ ටිකක්. මේ සමාජේ වෙලිලා පැටලිලා ඒ ප්‍රපංචයට මුලා වෙලා ගත කරන පුද්ගලයෙගේ ලක්ෂණ ටිකක් සඳහන් කරන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම ගත කරලා යම් කිසි විදිහක මේ බුදුන්ගේ පණිවිඩය අහලා වෙන මේ ප්‍රපංචයෙන් මිදෙන්න, ඒකෙන් අත් මිදින්න යම් කිසි උත්සාහයක් ගත්ත කෙනෙක් අන්න මේ සාසන ප්‍රතිපදාවකට බැස ගන්නවා. බැසගත්තට මොකද? හැබැයි අර පරණ පුරුදු මේ තැනැත්තටත් හරස් වෙන බව අපිට පේනවා. අර පරණ කියෝලා පුරුද්ද මේ තැනැත්තටත් හරස් වෙන බව පේනවා. මොකද්ද මේ භාවනා කරනවා කියලා, මේ ප්‍රතිපදා වඩනවා කියලා මොකද්ද කරන්නේ? අන්න එක්කෝ ඉතින් මොකක් හරි වචනයක් කිය කී ඉන්නවා. සුවපත් වෙත්වා කි කි ඉන්නවා. එහෙම නැත්නම් අනිච්චං කි කි ඉන්නවා. ඔහොම කි කි ඉන්නවා. එහෙම නැත්නම් ඔන්න ඇතුල් වෙනවා පිට වෙනවා කි කි ඉන්නවා. අර තමුන්ගේ තියෙන පුරුද්ද, අර මුලින් තියුණ පුරුද්දේම කොටසක් තමයි ඕක. ඉතින් ඒක අපි උදව්වටත් ගන්නවා, ඇත්තටම උදව්වටත් ගන්නවා. ගත්තට මොකද? අන්න ඒක අල්ල ගන්නවා, අර තරණ පරණ පුරුද්ද අල්ල ගන්නවා. ඊට පස්සේ කියනවා සක්මනේ වම දකුණ විදිහට මෙනෙහි කරනවා. ඊට පස්සේ කියනවා මම ඊට වැඩි එහා ගියා, මම තුන් විදිහකට මෙනෙහි කරනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. අන්න තව එක්කෙනෙක් ඇවිල්ලා මට පහුගිය දවසක් කියනවා මොකද්ද මං සවිනස හය ආකාරයකට මෙනෙහි කරනවා. මොකද්ද? ඔසවනවා, එසෙව්වා, ගෙනියනවා, ගෙනිච්චා, තබනවා, තැබුවා කියලා මට හය ආකාරයකට මෙනෙහි කරන්න පුළුවන් වුණා, හය ආකාරයකට ප්‍රපංච කරන්න පුළුවන් වුණා කියලා මේ තැනැත්තා කියනවා. ඉතින් ඇයිවෝ 18 ආකාරයකට මෙනෙහි කරන්න බැරිද, 18 ආකාරයකට ඕක කියවන්න බැරිද කියලා ඒකටත් උත්සාහයක් දරන්න පුළුවන් කියන මට්ටමේ තමයි මේ පිරිස ඉන්නේ. ඉතින් මොකද්ද මේ? අන්න අර පරණ පුරුද්ද අන්න වචනයකින් ඇබයක් ගහලා වචනයකින් මේක තද කරගෙන අන්න කියෝ කියෝ ඉන්නවා. ඉතින් මේ පුද්ගලයව හරි පහසුවෙන් හොයන්න පුළුවන්. මොකද්ද? බොහෝ කාලයක් භාවනා කරත්, කොච්චර කාලයක් මේ ප්‍රතිපදාව වැඩුවත් අන්න මේ පුද්ගල චරිත ස්වභාවවල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. සුභවාදී දිශාවකට යැවෙන්නෙම නැති තරම් හොයන්න පුළුවන් ක්‍රමේ තමයි ඕක. කොච්චර භාවනා ශාලාවක ගිහිල්ලා පදිංචි වෙලා ඉඳියත් අන්න මේ පුද්ගලයන්ගේ දියුණුවක්, තමුන්ගේ ජීවිතේ පහසුවක් වෙන ස්වභාවයක් දකින්න අපිට ලැබෙන්නේ නැහැ. එහෙම හැකියාවක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ප්‍රතිපදාවෙන් සහනයක් ලැබෙනවා කියන ස්වරූපයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඕක හොඳ ලක්ෂණයක්. ඔය වගේ කට්ටිය අඳුරගන්න. එතකොට අවුරුදු ගණනාවක් මේක කරත් මොකද? අර තමුන්ගේ ජීවිතේ වෙනසක් උනේ නැහැ කියන තත්ත්වේ තමයි තියෙන්නේ. මොකද හේතුව? අන්න අර වචනයකට මේක තද කරලා අල්ලගෙන ඉන්නවා. තද කරලා හිර කරගෙන ඉන්නවා. භාවනාව කියලා තමුන් මොකක් හරි හිතාගත්ත දෙයක්, හිතේ තියෙන මොකක් හරි එකක් කර කර ඉන්නවා. බොහොම ලස්සනට ඇවිදිනවා පේනවා. බොහොම ලස්සනට වාඩි වෙලා ඉන්නවා පේනවා. නමුත් අන්න වැඩිච්ච ප්‍රතිපදාවක් නැහැ. හරියට අර මොකද්ද? අර ලාබු කිරිබත් කතාවේ අර පොල් මුඩක් ගහලා නතර කරලා තිබ්බා වගේ තමයි. පොල් මුඩක් ගහලා අමුඩයක් ගහලා මේක නතර කරගෙන ඉන්නවා. මේ බඩ යන්න එන එක නතර කරගෙන ඉන්නවා. ඉතින් පොල් මුඩ ගැලෙව්වොත් හදිස්සියේ මේ කියවිල්ල නැවැත්තුවොත් හදිසි අන්න ඇතුළේ තියෙන කුණු කන්දල් ටික ඔක්කොම එළියට පනිනවා. එළියට පනිනවා. ඉතින් බොහොම අමාරුවක් අපහසුවක් තමයි දකින්න ලැබෙන්නේ. නමුත් අන්න අමාරුව අපහසු තුලින් යම්කිසි සහනයක් තම තමුන්ට ළඟා කරගන්න හැකියාවක් උදා වෙලා එනවා. එහෙම හැකියාවක් උදා වෙලා එනවා. අර කියන්නේ ලෙඩා මලත් බඩ සුද්දයි කියලා. ඉතින් එකෙක් දෙන්නේ මැරෙනවා තමයි. එකෙක් දෙන්නෙට පිස්සු හැදිලා විකාර වෙලා යනවා ඉතින්. හැබැයි වැඩි පිරිසකට හොඳ වෙලා යම්කිසි මේ අසනීපේ සුවභාවයක් සෝ වුණා කියලා යම්කිසි හැඟීමක් දැක ගන්න පුළුවන්. ඉතින් අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් අර විදිහට කියෝ කියෝ ඉන්දියා. අර හතක් ඔලුවට දාගෙන යහත කියෝ කියෝ ඉන්දියා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා ඕක ඔය මොඩක් ඔය පොල් මුඩ ගලවන්න කියලා තමයි ඔය කිව්වේ. ඔය කියවෙන කියවිල්ල නවත්තන්න කියලා තමයි ඔය කිව්වේ. අන්න කියවිල්ල නැවැත්වුව ගමන් මොකද වෙන්නේ? හිතන්න එපා මේ හිත නිශ්ශබ්ද වෙයි කියලා. සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි වෙන්නේ. අර තමුන් අර වචනෙන් උනන්දුවෙන් ඕමනාවෙන් කියෝන එක නවත්තපු ගමන් මොකද වෙන්නේ? මේ හිත ඔන ඒ හිතේ කියවිල්ල පටන් ගන්නවා. හිතේ කියවිල්ල පටන් ගන්නවා. අර ඇතුළත කතාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මයින්ඩ්ස් චැටර් කියන්නේ. අන්න ඒක පටන් ගන්නවා. හිත ඔහේ වැල්වට ආරං කියවන්න පටන් ගන්නවා. ඉතින් කෙනෙක් හිතනවා මේක ආපහු නවත්තන්න ඕනේ. මොකද්ද? අන්න මම උනන්දුවෙන් යම්කිසි දෙයක් කියෝලා. යම්කිසි වචනයක් කියලා මම මේ කියවිල්ල නවත්තන්න ඕනේ කියලා කෙනෙක් උත්සාහවත් වෙනවා. නමුත් ඇත්තටම මේක නෙමේ ප්‍රතිපදාව. අපි මොකද්ද කරන්නේ? අන්න හිත කියවනවා. හිතට කියවන්න දෙනවා. ඒ ඕන ගමන යන්න දෙනවා. යන දීලා අපි බලනවා ඒ අතරේ අපිට සිහිය පිහිටවන්න පුළුවන්ද? ඒ අතරේ අපිට යම්කිසි සිහියක් පිහිටව ගන්න, යම්කිසි දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්ද? මේ කියවිල්ල අතරේ අපිට හුස්ම බලන්න පුළුවන්ද? මේ කියවිල්ල අතරේ අපිට සක්මන කරන්න පුළුවන්ද? පායට වැදෙන දැනීම දකින්න පුළුවන්ද කියලා අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. අර කියවිල්ල පොල් මුඩු ගහලා අමුඩ ගහලා හිර කරන්න යනවට වැඩිය ඒ කියවිල්ලට නිදහස් වෙන දීලා ඒ අතරේ අන්න අපේ වැඩ කටයුතු කරනවා. මේ කියවන්නේ එක පුද්ගලයෙක්, මේ නිරීක්ෂණය කරන්නේ තව පුද්ගලයෙක් කියලා යම්කිසි පරස්, යම්කිසි දුරක්, යම්කිසි ඉඩක් හදාගන්න අපි උත්සාහවත් වෙනවා. එහෙම ඉඩක් හදන්න අපි උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම ඉඩක් හදන කෙනෙක්ට තේරෙනවා මේ කොහෙදෝ කෙනෙක් ස්පීකරයක් දාගෙන මොනවදෝ කියවනවා. කොහෙදෝ කෙනෙක් ස්පීකරයක් දාගෙන මොනවදෝ කියවනවා. ඉතින් අපි ඕක අපේ මගේ කරගත්තොත් මොකද වෙන්නේ? අන්න මට අදාළ වෙනවා. මට අදාළ වෙනවා. ඒ වෙනුවට මගේ නෙමෙයි කවුද කෙනෙක් මොනවද කියනවා. ඉතින් අපිට මොකද කියලා ඉඳියොත් අන්න ඒ හිතේ තියෙන කියවිල් ඔහෙ යනවා. නමුත් අපේ සිහිය පීඨවන ක්‍රියාවලියට බාධාවක් නැහැ. සිහිය පීඨවන ක්‍රියාවලියට බාධාවක් නැහැ. අන්න ඒ විදිහට මෙන්න මේ කියවිල්ලයි මේ නිරීක්ෂණය කරන පුද්ගලයායි අතර යම් කිසි දුරස්භාවයක් ඇති කරගත්තොත් මේ තැනට තේරෙනවා කොච්චර කියවිලි තියුණත් තමුන්ගේ වැඩේ කරගෙන යන්න බාධාවක් නැහැ. වටපිට ආවේ කොච්චර මේ හිත ඇතුලෙන් කෑ ගැහිලි තියුණත් අපිට මේ වැඩේ කරගෙන යන්න බාධාවක් නැහැ. අපේ සිහිය පීඩන වැඩේට බාධාවක් නැහැ කියලා අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. හොඳටම දැනුවත්, හොඳටම දැනුවත් මෙහෙම දෙයක් යනවා කියලා. නමුත් ඒකට අපි ගැටෙන්නේ යන්නේ නැහැ. දැන් ඕක උදාහරණකින් කියවා මේ විදිහට. අපි බලමු ඔන්න පොඩි දරුවෙක් බලා ගන්න හොඳට අපි හිතමු නුවණ තියෙන දෙමව්පියෙක් ඉන්නවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. මේ අම්මා තාත්තා මොකද කරන්නේ? මේ දරුවා දිහා ඇහැ ගහගෙන ඉන්නවා. මේ දරුවා දිහා ඇහැ ගහගෙන ඉන්නවා. නමුත් මේ දරුවා කරන යන ඒවට, මේ දරුවා කරන ඒවට අත දාලා ඒව නවත්තන්න යන්නේ නැහැ. මේ දරුවා දිහා බලාගෙන ඉන්නවා. මේ දරුවා මොකද්ද කරන්නේ කියලා අවධානයෙන් ඉන්නවා. නමුත් ඒකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. මැදිහත් වෙන්න යන්නේ නැහැ. එතකොට දරුවා හැම වෙලේම දැනුවත් මම මේ කරන හැම වැඩේම මේ අම්මා බලාගෙන ඉන්නේ, මේ තාත්තා බලාගෙන ඉන්නේ. මුකුත් කිව්වේ නැති වුණාට බලාගෙන ඉන්නේ කියන එක දරුවට පේනවා. දරුවට පේනවා. අනේ එතකොට අර හික්මවන්න ගියාටත් වැඩිය ඊළඟට අහක බලාගෙන නොදැනුවත්වම දැක්කේ නෑ, දන්නේ නෑ වගේ ඉඳියටත් වැඩිය යම්කිසි අමුතුම විදිහේ හික්මීමක් ළඟා කරගන්න පුළුවන්. අමුතුම විදිහේ හික්මීමක් ළඟා කරගන්න පුළුවන්. අනේ ඒ වගේ ප්‍රතිපදාවකින් තමයි මෙන්න මේ කියවිල්ල යම්කිසි විදිහක සමනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. එතකොට කියවුණාට, කියෙව්වට ඒ කියවිල්ලෙන්, ඒ විලාපෙන් අපිට එච්චර බාධාවක් නැති ස්වභාවයකට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ ක්‍රමයට තමයි. එතකොට අර කියවිල්ල තියෙනවා. කියවිල්ල නැති කරන්න අපි යන්නේ මේ හිත ඇතුලේ කියවිල්ල තියෙනවා. ඒ කියවිල්ල තිබුණාට අනේ කියවිල්ලයි මේ බලන පුද්ගලයයි අතර යම්කිසි දුරස්භාවයක් ඇති කරගන්නවා. අනේ එතකොට ඒ කියවිල්ල තිබුණාට ඒකෙන් එන පීඩාව අපිට අඩු වෙලා නැති වෙලා යනවා. ඒ වගේම ඒ කියවිල්ල තිබුණාට ඒකත් එක්ක ගැටෙන ස්වභාවය අඩු වෙලා නැති වෙලා යනවා. ඉතින් ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇවිල්ලා හොඳයි හොඳයි අනුරුද්ධ ඔහොම කල්පනා කරපු එක හොඳයි. හැබැයි ඕකට අටවෙනි එකක් එකතු කරගන්න. අටවෙනි එකක් එකතු කරගන්න. ඔන්න ඔය කියවිල්ල පොඩ්ඩක් නවත්තලා බලන්න මොකද වෙන්නේ කියලා අන්න අවවාදයක් දෙනවා. අවවාදයක් දෙනවා. අන්න කියවිල්ල නැවැත්තපු ගමන් මේ තියෙන ඇත්ත ප්‍රශ්නේ ඉස්මතු වෙලා එනවා. ඇත්ත ප්‍රශ්නේ ගැළපිලා එනවා. ඇත්ත ප්‍රශ්නෙට මුහුණ දෙන්න හැකියාවක් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඇත්ත ප්‍රශ්නෙට මුහුණ දෙන එක පොඩ්ඩක් අමාරුයි. අමාරුවෙන් නමුත් අන්න මුහුණ දුන්නොත් ටිකෙන් ටික මේ ප්‍රශ්නේ විසඳන දිහාවකට අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳෙන ස්වරූපයක් අපිට ලං කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් යම්කිසි කතාවක් තියෙනවා මොකද්ද? ඔන්න මහා ඝන වනාන්තරයක් තියෙනවා. මහා ඝන වනාන්තරයක් තියෙනවා. අපි හිතමු හැතැම්ම ගණනාවක් දුරට විහිදිච්ච මහා ඝන වනාන්තරයක් තියෙනවා. ඉතින් ওই වනාන්තරයේ මැද්දේ මහා විශාල වනස්පතියෙක්, මහා විශාල ගහක් තියෙනවා. මේ ගහ අපි හිතමු මීටර් 3-400ක් උසයි. මහා විශාල ගහක්, බොහොම පැරණි ගහක්, මහා විශාලයට හැදිච්ච ගහක්. ඉතින් මේ ගහ යම්කිසි මොහොතක අන්නේ මුල් පද්ධතිය යම්කිසි දුරතාවයක් නිසා, ඒ මුල් පද්ධතිය දුරලුණ නිසා මේ ගහ කඩාගෙන බිමට ඇදගෙන වැටෙනවා. මුළු පොළොවම කම්පා කරගෙන අතිවිශාල ශබ්දිකුත් එක්ක, මහා විශාල ශබ්දිකුත් එක්ක මේ ගහ කඩාගෙන බිමට වැටෙනවා. කඩාගෙන බිමට වැටෙනවා. ඉතින් සඳහන් වෙනවා මොකද්ද මේ ගහ කඩාගෙන වැටුණාට මොකද මේක අහන්න කෙනෙක් ඉඳියේ නැත්තම්, මේක අහන්න කෙනෙක් වටපිටාව ඉඳියේ නැත්තම් මේ විදිහේ ගහක් කඩාගෙන වැටුණා වෙනවද කියලා අහනවා. දැන් අපි හිතමු හැතැම්ම ගණනාවකට කවුරුත් මේක අහන්න කෙනෙක් නැහැ. අහන්න මිනිස්සෙක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? අන්න ගහක් කඩා වැටුණාට මොකද? කඩා වැටුණ බව කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ සද්දේ අහන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. එතකොට ගහක් කඩා වැටුණා වෙනවාද කියලා ගැටලුවක් මතුවෙනවා. දැන් අපි හිතමු කෙනෙක් ඔතන ඉන්දියා කියලා. අන්න එතකොට ගිහිල්ලා කියනවා මේ මෙච්චර වගේ අඩි මෙච්චර විතර විශාල ගහක්, බොහොම විශාල ගහක්, අවුරුදු මං හිතන්නේ 3-400ක් පරණ ගහක්, බදන්න බැරි තරම් විශාල ගහක් කඩා වැටුණානේ කියලා ඔන්න පටන් ගන්නවා. කඩා වැටුණානේ කියලා පටන් අරන් ඔන්න ඉතින් ලොකු විස්තරයක් සඳහන් කරනවා. මෙන්න මේ විදියට වැටුණා, මේ විදියේ වටපිටාවේ ගස්වලට මේ විදියට බාධක වුණා, මේ විදිය මහා විශාල පොළොව දෙදරවන සද්දයක් ඇහුණා කියලා කියන්න පුළුවන් අන්න කෙනෙක් හිඳියොත්. ඉතින් ඕකම තමයි ඔය සංසාරේ කියන්නේ. ඕකම තමයි සංසාරේ කියන්නේ. නමුත් ඒක අහන්න, ඒ සද්දේ අහන්න කෙනෙක් ඉඳියේ නැත්තම් මොකද වෙන්නේ? කෙනෙක් ඉඳියේ නැත්තම් ඒක ගැන කියන්න දෙයක් නැහැ. කියන්න ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. මොකද එහෙම සද්දයක් කාටවත් ඇහිලා නැහැ. එහෙම සද්දයක් කාටවත් ඇහිලා නැහැ. කතන්දරයක් ගොතන්න හැකියාවක් නැහැ. අන්න ඒක තමයි නිවන කියන්නේ. අහන්න කෙනෙක් ඉඳියා නම් සංසාරේ, අහන්න කෙනෙක් ඉඳියේ නැත්තම් නිවන. ඔන්න ඔය වගේ වෙනසක් තමයි ඔය පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට ප්‍රපංචය අමුණ ගහලා පොල් මුඩු ගහලා නවත්තන්න හදනව නෙමෙයි. ඒ වෙනුවට ප්‍රපංචය අහන්න කෙනෙක් නැත්තම්, මේ කියවන කියවිල්ල අහන්න කෙනෙක් නැත්තම්, ඒ කියවන කියවිල්ල හා සම්බන්ධ වෙන්න, ඒකට උත්සාහවත් වෙන්න, ඒක හා ගැටෙන්න කෙනෙක් නැත්තම් කවුරු කියෙව්වත් අපිට ගැටලුවක් එන්නේ නැහැ. කොහෙදෝ යන කෙනෙක් මොකද්දෝ කියනවා. කොහෙදෝ යන කෙනෙක් මොකද්දෝ කියනවා. නමුත් අපිට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවේනේ නැහැ. ප්‍රශ්නයක් ගැටලුවක් මතුවේනේ නැහැ. ඉතින් ඔය වගේ ප්‍රතිපදාවක්, ඔය වගේ මාර්ගයක් වඩන පිරිසකට තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ විදිහට මෙන්න මේ අවවාදේ, බුදුරජාණන් වහන්සේ දීපු අවවාදේ පොඩ්ඩක් හිතට දාගෙන බලන්න තම තමන්ගේ ප්‍රතිපදාවට මේක කොහොමද අදාළ වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරන මොකද්ද? මම යම් දෙයක් හිතුවද ඊට වැඩිය උතුම් දෙයක්, ඊට වැඩිය ඉහළ දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මම යම් දෙයක් හිතුවද ඊට වැඩිය උතුම් දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්නේ අවවාදේ පිළි අරගෙන මම මේ ශාසනයේ හික්මුණා. මේ ශාසනයේ තියෙන වැඩ කටයුතු කරලා ඉවර කරා, අහවර කරා. අන්න ඒ වගේ අහවර කිරීමක් සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මං මේ යෝගාචර මහත්ම මහත්මීන්ට පොඩි දැනුම්දීමක් කරන්නම්. වෙනද වගේම මේ චැට් සෙක්ෂන් එකේ තියෙනවා ලිංක්ස් වගේක්, මේ සතිපාසල් වෙබ්පිටුව සතිමත් ඇවිදීම ගැන ලිංක් එකක්, සතිමත් පරියන්කය ගැන ලිංක් එකක්. ඒ වගේම මං මේ කමටහන් වාර්තා ලියන එක ගැන රිපෝර්ට් එකක්, මේ ෆයිල් එකක් ඇටෑච් කරා. ඒකත් චැට් සෙක්ෂන් එකේ තියෙනවා, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තවත් තියෙනවා Google ෆෝර්මේ ලින්ක් එකත්, ඊමේල් ලිපිනයත්, ඒ දෙකත් චැට් සෙක්ෂන් එකේම තියෙනවා. මේ කමටහන් වාර්තා ලිවීම සම්බන්ධයෙන් පොඩි දැනුම් දීමක් කරන්නම්. භාවනා අත්දැකීම් ගුරුවරයාට ඉදිරිපත් කරන සටහනට කමටහන් වාර්තාවයයි කියනවා. මේ වාර්තාවට ප්‍රධාන වශයෙන් කරුණු පහක් ඇතුළු කරන්න පුළුවන්. පළවෙනි කරුණ, මූල කර්මස්ථානය කුමක්ද, එනම් කළ දේ කුමක්ද කියලා. උදාහරණ වශයෙන් සක්මණ හෝ පර්යංකයේ ආශ්වාස ප්‍රාශ්වාසයේද, උදරයේ පිම්බීම හැකිලීමද, ඉඳගෙන සිටින ඉරියව්වද. දෙවන කරුණ, මූල කර්මස්ථානය වෙත සිහිය යොමු කළ ආකාරය හෝ මෙනෙහි කළ ආකාරය. උදාහරණ වශයෙන් මම සැහැල්ලුවෙන් ඇවිදිමින් පාද පොළවේ වදින ආකාරය ගැන සිහිය යොමු කළෙමි. තුන්වෙනි කාරණය, එසේ සිහිය යොමු කළ විට දැනෙන විස්තරද සඳහන් කරන්න. උදාහරණ වශයෙන් මුලදී අපහසුතාවයක් දැනුණ නමුත් ක්‍රමයෙන් පාද ගැන සිහිය යොමු විය. පොළවේ රළු ගතිය, ගල් පෑගෙන ආකාරය ගැන දෙපතුලට දැනුනි. කකුලේ විලුඹ මුලිනුත් ඇඟිලි පසුවත් පොළවේ වදිනවා දැනුනි. හතරවෙනි කාරණය, දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණාද සඳහන් කරන්න. උදාහරණ වශයෙන් මට පියවර 6ක් 7ක් පමණ ඇවිදීමේදී එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණා. පස්වෙනි කාරණය, සතියට හසු වෙනත් කරුණු ගැනත් සඳහන් කරන්න. ඒ වගේම අපහැදිලිමක් තියෙනවා නම් ඒ ගැනත් විමසන්න. උදාහරණ වශයෙන් ඇවිදින විට අතීත සිදුවීමක් ඔස්සේ සිත නැවත නැවත දිවීම බාධාවල් ලෙස දැනුනි. හිසෙහි බරගතයක් දැනුනි. මේ ආදී වශයෙන් කමටහන් වාර්තාව ලියන්න. ඒ කමටහන් වාර්තාව ලියලා Google ෆෝර්මේ හෝ ඊමේල් ලිපිනේ භාවිතා කරන්න. එපමණයි මට ඒ ගැන සඳහන් කරන්න තියෙන්නේ. මේ දැන් මම මේ බන්දුල සොයිසා මහතාට, නදීප් මහතාට ආරාධනා කරනවා ප්‍රශ්න කියවීම සඳහා.
හොඳයි, ඒ පැහැදිලි කිරීම හොඳයි. එතකොට අලුත් කෙනෙක් ඇවිල්ලා ඉඳියොත් මේ ඒගොල්ලන්ට යම් කිසි දැනුවත් වීමක් වෙනවනේ, මොකද්ද මේ කරන්න කියන්නේ කියලා නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. නදීප් මහත්මයා ප්‍රශ්න කියවන්න.
හොඳයි,
අද කමටහන් වාර්තා දෙකක් ලැබී තිබෙනවා. ධර්ම කාරණා සම්බන්ධව ගැටලුකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. එන්න කමටහන් වාර්තා දෙක ඉදිරිපත් කිරීමට මහත්සේගෙන් ගෞරවයෙන් අවසරilla සිටිනවා.
හොඳයි, ඉදිරිපත් කරන්න.
පින්වත් ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව මම ස්වාමින් වහන්සේ විතර පොඩ්ඩක් අකුරු පැහැදිලි වට සමාවෙන්න ලියලා තියෙන එකනගෙනත් මම සමාව ඉල්ලා සිටිනවා. මගේ කිරීමේ යම් අතපසු වීමක් සිදු වුණොත්
හරි.
මම පරයන්ක භාවනාවේ යෙදුණා. මූල කමටහන ලෙස මා ආනාපාන සතිය වැඩුවා. නාසිකා අග්‍රයටම සිත යොමු කරගෙන භාවනාවේ යෙදී තිබියදී අනේක සිතුවිලි වලට සිත යොමු වුණා. හුස්ම රැලි පහක් හයක් එක දිගට නිත්‍ය නැවත මොහිතන් සවිනත් ඇති වී යයි කියනවා.
හුස්ම රැලි පහක් හයක් පමණ ගිය විට නැවත සිත විසිරී ගිය. කියවන්න නදී.
නාසිතා අක්‍රේ හුස්ම රැලීම දැනෙනකොට නැවත ආනාපාන සතියට සිත යොමු වීම සිද්ධ වුණා. එසේ යෙදී සිටියදී පසුව පපුව හිරවන ගතියක් හා පාදයේ වේදනාවක් දැඩි ලෙස දැනුණා. ටික වේලාවකින් මෙම වේදනාව නැති වී ගියා. මා නැවත භාවනාවට යොමු වුණා. කවදාවත් තවදුරටත් භාවනාව සිදු කරගෙන යාමට උභහල්සේගෙන් උපදෙස් අපේක්ෂා කරමි. උභහල්සේට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි.
හොඳයි, අපිට තේරුණා. ඔව්, මේ
සක්මන්
භාවනාවට සවිදාස විස්තරය ලියනවා. මට එකක් කියවන්න අවශ්‍යයි.
හා, හරි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව මා දිවසේ සිට සක්මන් භාවනාවේ
විනාඩි
40ක් පමණ වේලා සක්මන් කළෙමි. වම් පාදයේ දකුණු පාදයේයි සිතමින් පාද කෙරෙහි සිත යොමු කළා. බාහිර කරුණු කාරණා කෙරෙහිද සිත විසිරී ගියමුත් නැවතත් සක්මන කෙරෙහි සුළු වේලාවකින් සිත පැමිණෙයි. පාදයේ විලුඹ පෙදෙස පළමුව පොළවට ගැටෙන බව මට පසක් වුණා. ශරීරයේ බර එක් පාදයකට යොමු වන විට යටිපතුල පොළවට තදවන බවත් නිදහස් වූ පාදයේ ඇති සැහැල්ලු බවත් අත්විඳීමි. පාද මාරුවීම ඔරලෝසු බට්ටාගේ ක්‍රියාකමට සමාන බවක් දැනේ. පාද මාරුවීමේදී ශරීරයේ සමබර බව තබා ගැනීමට ශරීරයේ වමටත් දකුණටත් පැද්දෙන බව මට දැනේ. පාදයට සිත යොමු කර සක්මන් කරන විට සිතට හරිම සැහැල්ලු බවක් දැනේ. ස්වාමීන් වහන්ස තවදුරටත් සක්මන් භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
අපිට මේ පැත්තට තේරුම් ගන්න පුළුවන් වුණා මොකද කිව්වේ කියලා. අපේ මේ 13 ස්වාමීන් වහන්සේ ඉන්නවා. මම මේ ස්වාමීන් වහන්සේ
හරි ඇහෙනවද මම කතා කරනවා? හරි, මේ මමත් පැත්තකට ලහගෙන හිටියා. මේ තේරුණු විදිහට නම් සාමාන්‍යයෙන් බොහොම ආධුනික මට්ටමේ ඉඳලා මූලික උපදෙස් ටික අහලා එහෙම සරල තැනක ඉඳන් භාවනාව පටන් ගන්න ආධුනික යෝගාවචරයෙක් වගේ පෙනුනේ. මේ ඇත්ත කිව්වා මුලින්ම මම හිතන්නේ හුස්ම රැලි පහක් විතර ඉඳගෙන ඉදි බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ හිත විසිරුණා කියලා. ඊට පස්සේ නැවතත් කකුල වේදනාවක් වගේ දැනුණා. ඊට පස්සේ නැවතත් හිත ගන්න පුළුවන් වුණා වගේ කතාවක් තමයි මට තේරුනේ. මේ ඉතින් දැන් මෙහෙම හුස්ම රැල්ල බලනවා, මට හුස්ම රැලි පහක් විතර බලා ගන්න පුළුවන් වුණා කියනවට දැන් අපි එහෙම ආරම්භයේදී පටන් කරගත්තා. ඊළඟට ඕක දැන් තවත් ගැඹුරට යද්දී දැන් ලොකු සාහිණාන්සලා එහෙම එකන කවුරුත් දැන් අපි හුස්ම රැලි පහක් බලනවා කියලා කිව්වට ඇත්තරම දැන් අපි එහෙම හිතාගෙන හිටියට මේ හුස්ම රැල්ලත් එක්ක අපේ හිත තියෙනවා කියලා අපේ හිත අපිට වංචාවක් කරනවා වෙන්න තියෙනවා. අන්න ඒකට අපි කරන්නේ අපි මේක ඇත්තරම අපේ හිත හුස්ම රැල්ලෙම තියෙනවද කියලා බලන්න මොකක් හරි සාක්ෂියක් හොයාගන්න ඕනේ. හොඳ සාක්ෂියක්. අන්න ඒකට තමයි අපි කියන්නේ මේක තවත් හොඳට අපි ගැඹුරට බැහැලා බලනවා. ඒ කියන්නේ දැන් මේ හුස්ම රැල්ල කොතනද වදින්නේ? කොයි වගේද මට මේක තේරෙන්නේ? ගන්නකොට කොහොමද? හෙලනකොට කොහොමද? මේ වගේ එහෙම අපිට කියන්න පුළුවන් නම් මම හුස්ම ගන්නකොට මගේ නහය මෙන්න මෙතන වැදීගෙනයි මට යනවා තේරෙන්නේ. හෙලනකොට මෙන්න මේ වගේ යනාදී විදිහට අපිට එහෙම කියන්න පුළුවන් නම් ඒ කියන්නේ ඇත්තටම මේ වෙලාවේ අපි අර හුස්ම රැලි පහ හරියටම අපේ හුස්මත් එක්කම ඉඳලා තියෙනවා. අපේ හිත අපිට වංචාවක් කරලා නෙමෙයි. ඉතින් මෙහෙම බලාගෙන ඉද්දී මේ ඇත්ත එකත් කියලා තිබුණ මට මතක විදිහට සාමාන්‍යයෙන් නාසිකාග්‍රේ වැදීගෙන වගේ තමයි හුස්ම යන්නේ කියලා එහෙම කියලා තිබුණා. එහෙම තවත් කරගෙන යද්දී දැන් මේ අපි බලන්නේ මූලික මට්ටමේදී දැන් අපේ හුස්ම ගන්නකොට මෙහෙමයි හෙලනකොට මෙහෙමයි ඒ වගේනේ. දැන් මේක තවත් පොඩ්ඩක් හෙවීට මේකට එෆර්ට් එක දාලා බලාගෙන ඉද්දී පොඩ්ඩක් වමනාවෙන් බලාගෙන ඉද්දී දැන් ගන්නකොට හුස්ම රැල්ල මේ වගේ. ඊට පස්සේ හෙළුවාම මේ වගේ. දැන් ඊළඟ පාර ආයි හුස්ම ගන්නකොට කොයි වගේද? ඒ කියන්නේ මේ ආශ්වාසයක් නැවත ආශ්වාසයක් එක්කම කොයි වගේද වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි මේ හුස්ම රැල්ලකුත් තව තවත් මේ සංසන්දනය කරමින් වගේ හොඳට අවධානයෙන් ඉන්නවා. ඉතින් මෙන්න මෙහෙම බලාගෙන ඉද්දී තමයි අපි තව තවත් මේ හුස්ම රැල්ලේ ගැඹුරට ටික ටික යන්නේ. සක්මනේදිත් එහෙමයි. සක්මනේදිත් මේ ඒ වගේම වම දකුණ කියලා විදිමින් මෙහෙම ආරම්භයේදී අපි යනවා. ඊට පස්සේ දැන් වම් කකුලට කොයි වගේද තේරෙන්නේ, තවත් යනකොට දකුණු කකුලට කොයි වගේද තේරෙන්නේ, මෙහෙම බලාගෙන යනවා. ඊට පස්සේ දැන් කලින් තමන් පියවරක් තියද්දි කොයි වගේද, ඊට පස්සේ දැන් නැවත පියවරක් තියද්දි කොයි වගේද කියලා මේ විදිහට ඒ එක එකකුත් තව තවත් අපි හොඳට බලන්න උත්සාහ කරනවා. ඉතින් මේ බලන්න මේ විදිහට තමයි අපේ හිත අර හුස්ම රැලි පහක් විතර බලා ගන්න පුළුවන් වෙලා ඊට පස්සේ හිත විසිරුණා නම් ඉතින් ඔහොම හොඳට දැන් අපේ හිතට අපි වැඩක් දීලා තියෙනවා, හොඳට විස්තර බලන්න තියෙනවා. අන්න එහෙම බලද්දී කලින් පහක් පුළුවන් වුණා නම් ඊළඟ දවසේ හොඳ දැන් හුස්ම රැලි හයක් විතර පුළුවන් වෙයි, ඊළඟ දවසේ හතක් විතර. හැබැයි ඔහොම ගියාට ඊළඟ දවසේ ආයි මොකුත් නැහැ. හුස්ම රැල්ලක්ව බලා ගන්න බැරි වෙන විදිහටම හිත විසිරලා යන්න දීලා තියෙනවා. අපි ඉතින් එහෙම වුණායි කියලා වැටෙන්න දෙයක් නැහැ. ආයිතර ආදුනිකයෙක් වගේ මුලින්දම්ම සරල තැනින් පටන් අරගෙන එහෙම ටික ටික කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ආදුනිකයෙක් විදිහට හොඳ කමටහන් වර්තාවක් කියලා කියන්න පුළුවන්. අපි යන් ඊළඟ ප්‍රශ්නේ.
දෙවන වර්තාව සෝදනස. පරියන්ක හුස්ම රැල්ල වෙත සතිය පවත්වමින් ආනාපාන සතිය ආරම්භ කළෙමි. විනාඩි 20ක් පමණ ගතවන තෙක්ම හුස්ම රැල්ල සිව් වී නොගොස් පැවතුණි. සිතෙහි නොඉවසිලි බවක් මතුවී තිබුණු බවක් පිටින් පිට හුස්ම රැල්ල වෙත බැලුවෙමි. සුළු වේලාවකින් සිතේ තිබුණු නොඉවසිලි බව සියුම් වී ගොස් නැති වී ගියේය. හුස්ම රැල්ලද ගිලී සියුම් බවට පත් වී ගියේය. හිස් බව ඉස්මත වී පැමිණියේය. හිස් බව මතුවෙත්ම හිස් බව කෙරෙහි කිසියම් අවිශ්වාස බුසු සැක බව ඉස්මත වූ හේයි හිතේ මත වූ සැකබුසු සිතුවිලි ධාරාවද හුස්ම රැල්ලද යන අරුමු තුනම කෙරෙහි භවනාව දිව කළෙමි.
නදීප් මහත්තයා අපේ මේ
ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය හා ස්තුතිය වේවා. සැබට තෙරුවන් සරණයි. සියලු යහපත වේවා. දිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන් සොයමි.
නදීප් මහත්තයා අපේ මේ කනෙක්ෂන් එක ගොඩක් අවුල් ගියා. අර හිතේ සැක කියන තැන ඉඳලා ඇහුන්නේ ඉතුරු ටික.
අපිට පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ ස්වාමින් වහන්ස.
දැන් කොහමද? අපිට අර මේ හිතේ සැක කියන තැන ඉඳලා ඉස්සරහට ඇහුන්නේ නැහැ ඉතුරු ටික.
සිතෙහි නොඉවසිලි බවක් මතුවී තිබුණු බව දුටු හේයි ඒ කෙරෙහි සිහිය පවත්වාගෙනම විටින් විට හුස්ම රැල්ල වෙත බැලුවෙමි. සුළු වේලාවකින් සිතේ තිබුණු නොඉවසිලි බව සිවුම් වී ගොස් නැති වී ගියේය. හුස්ම රැල්ලද ගෙවි සිවුම් බවට පත් වී ගියේය. හිස් බව ඉස්මතු වී පැන්දියේය. හිස් බව මතුවෙත්ම හිස් බව කෙරෙහි කිසියම් අවිශ්වාස බුදු සැක බවක් ඉස්මතු වූ හේයි හිතේ මතු වූ සැකබසු සිතුවිලි ධාරාවද හිස් බවද හුස්ම රැල්ලද යන අරමුණු තුනම කෙරෙහි මාරුවෙන් මාරුවට සිහිය පැවැත් වූයෙමි. ක්‍රමයෙන් මෙම අරමුණු තුනම ගෙවි ගොස් සියුම් වී ගොස් සිත තුළ හිස් බව වඩා බලවත් වී ගියේය. සිත තුළ ඉතා සුවපහසු බවක් අද්දුටුවෙමි. එහෙත් එය දැඩි මාත්‍රයක් ලෙස දකිමින් නොඇලෙමින් එදෙස බැලුවෙමි. භවනාව දිව කළෙමි. ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය හා ස්තුතිය වේවා. සැමට තෙරුවන් සරණයි. සියලු යහපත වේවා. නිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, අපි කියන එක ඇහෙනව නේද? හොඳයි, දැන් මේ මේ වාර්තාව ගත්තොත් අර මේ යන ගමන පිළිබඳ යම්කිසි ප්‍රකාශයක් එතන තියෙනවා. දැන් අර මේ හුස්ම බලාගෙන යනවා, හුස්ම බලාගෙන යනකොට අනහිතේ නොවිවසිල්ලක් ඉදිරිපත් වෙනවා. එතකොට ඒක ගැන යම්කිසි නිරීක්ෂණයක් කළා තියෙනවා. ඊළඟට ඒ විදිහට ඉන්නකොට ඒ නොවිවසිල්ල නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට සඳහන් කර අර හිස් ස්වභාවයකට හුස්ම පොඩ්ඩක් වියැකිලා ගිහිල්ලා හිස් ස්වභාවයකට යනවා කියලා. එතකොට ඒක පිළිබඳ සැකයක් මතු වුණා කියලා සඳහන් කරනවා. අර ඉතින් ඔය සැක ගොඩ දෙනෙක් සැක කරන ස්ථානයක් තමයි ඔය එන්නේ. දැන් අපි හුස්ම කෙරෙහි සිහිය පිහිටවගෙන ඉන්නකොට අපිට විශ්වාසයක් තියෙනවා. නමුත් ඒක සිහිය පිහිටවීමේ ප්‍රතිඵලයක් විදිහටම අන්න හුස්ම වියැකිලා නැති වෙලා යනවා. එතකොට මේ නැති වෙලා විය කියලා යන්නේ මොකක්ද? අන්න එහෙනම් එතෙන්දී අපිට සැකයක් මතුවෙනවා. දැන් මගේ සිහිය පිහිටවනවාද, සිහිය තියෙනවාද කියලා යම් කිසි සැකයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක ස්වභාවිකයි. ඒ ස්වභාවික
අපිට ඇහෙන්නේ නැතුව ගියා ස්වාමීන් වහන්සේ. ආපහු
දැන් කොහොමද?
දැන් පැහැදිලි.
එතකොට දැන් අර ඒ සැකයක් සාමාන්‍යයෙන් අවිනිශ්චිත ස්වභාවයක් ඇති වෙන තැනකදී තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. නමුත් ඒකට මුහුණ දීලා තියෙන ස්වරූපයක් ඔය ප්‍රතිපදාව තුළ, ඔය ප්‍රකාශය තුළ දකින්න පුළුවන්. මොකක්ද? අන්න සැකේ ඇති වුණාට ඒ සැකේ පිළිබඳත් යම්කිසි නිරීක්ෂණයක් සිද්ධ කරලා තියෙනවා. අනේ එතකොට ගාමන හරිම පහසුයි. ගාමන හරිම පහසුයි. අපි අර ඇදලා ආපහු පිටිපස්සට රිවර්ස් ගියර් එකට දාගන්නවා වෙනුවට අන්න ඉදිරියට තමයි යවෙන්නේ. ඉතින් යන්නෙම ඉදිරියට, මුකුත් බාධාවක් කරේ නැත්තම්. මුකුත් එකක් අතින් අපි මොනවා හරි දැම්මේ නැත්තම්, පැන්නේ නැත්තම් යන්නෙම ඉදිරියට. ඉතින් ඒ පණින්නේ නැතුව, බාධාවක් කරන්නේ නැතුව ඉඳලා තියෙනවා. ඒ ශක්තිය තමයි අපි දියුණු කරගන්න උත්සාහ කරන්නේ ඇත්තටම. ඒ ශක්තිය තමන් තුළ දියුණු කරගන්න ඕනේ. ඒ ක්‍රමේ තමයි තියෙන්නේ. ඉතින් ඒක කරගන්නේ කොහොමද? ටිකෙන් ටික මුහුණ දීලම තමයි. මුලින් සැක සංකයනවා. දැන් ඔය ප්‍රකාශය කරන කෙනා මම හිතන්නේ නැහැ ඔය පළවෙනි වතාවට මුහුණ දෙන එකක් කියලා. මොකද කලින් මුහුණ දීලා ටිකෙන් ටික තේරුම් ගන්නවා. මේ ගමන ඉදිරියක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක අපි ආවහො රිවර්ස් ගියර් එකට දාගන්න ඕනේ නැහැ කියන එක තම තමුන්ට ටිකෙන් ටික තේරෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ තේරිච්ච ප්‍රකාශයක් තමයි උතන තියෙන්නේ. ඒකවල අපි ඇත්තටම දෙන්න උපදේශක් කියලා එහෙම නිකන් සැක සංකාවක් මතු වෙලා නැහැ. මේ සැක සංකාව නැති එකම හොඳ ලක්ෂණයක්. හොඳ ලක්ෂණයක්. වැඩේ හොඳට යනවා කියන්න පුළුවන් ලක්ෂණයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන යන්න. ඒ විදිහට කරගෙන යනකොට මේ වාඩි වෙලා ඇවිදිනකොට විතරක් නෙමෙයි, අනේ එදිනදා ජීවිතේදීත් මේ වැඩේ දිහා පොඩ්ඩක් අවධානෙන් බලාගෙන ඉනකොට තේරෙනවා මේ යම්කිසි ගලණයක් ගමනක් තියෙනවා. ගලණයක් ගමනක් තියෙනවා. ඒක අපි කරදර බාධක හදාගන්න ඕනේ ගලණයක් ගමනයක් නෙමෙයි. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මොකද්ද මේ ජලය කියන දේ අපි අසූචියක් හේදුවත් එහෙම නැත්නම් මොකක් හරි සුවඳ විලවුන් ද්‍රව්‍යයක් හේදුවත් මේ ජලයෙන් අපිට කිසිම විරෝධයක් එහෙම නැත්නම් පැසසුමක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ජලයේ ස්වභාවය තමයි මේ දමන භාජනයේ හැඩයට අනුව මේ ජලය හැදෙනවා. දමන භාජනයේ හැඩේ මේ ජලය විසින් අරගන්නවා. ඊළඟට මොකද්ද මේ ජලය එකතු වෙන්නේ ගිහිල්ලා බොහොම පහත් තැන්වල, පහත් තැනින් යයි ගලා ජලය කියලා තියෙනවා. පහත් තැන්වල එහෙම නිකන් ගරුගාම්බීර තැන්වල නෙමෙයි ගිහිල්ලා එකතු වෙන්නේ, පහත් තැන්වල තමයි එකතු වෙන්නේ. නමුත් අන්න යම්කිසි සුදුසු වෙලාවක් ආවුවාම ලෝකේ තියෙන මහා විනාශකාරීම බලවේගයක්. දැකලා ඇතිනේ ඔය ගං වතුර වෙලාවට, ඒ යම් කිසි සුනාමිය වෙලාවට කොහොමද බලවේගේ ප්‍රබලක යථාවේ කියලා. අන්න ඒ විදිහට තමුන් බොහොම අහිංසක විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. නමුත් අන්න අවස්ථාව උදා වුණාම ඒ අවශ්‍ය විදිහට වැඩ කටයුතු කරනවා. අර බොහෝම ප්‍රසිද්ධ නැති ස්ථානවල තමයි එකතු වෙන්නේ. අන්න නමුත් අවස්ථාව උදා වුණාම මේ බලය යොදන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් අපි අර සුදුසු වේලාව තෝරාගන්න දන්නේ නැති ගැටලුව තියෙන්නේ. මේ වැඩ කටයුතු කරගෙන යනකොට මේ ජීවිතේ හැම දෙයක් එක්කම ගැටෙන්න ගිහිල්ලා ඒවා වෙනස් කරන්න ගිහිල්ලා ජීවත් වෙන්න අමාරුයි. ඒ වෙනුවට අන්න සුදුසු වේලාවකදී සුදුසු වේලාවේදී අවශ්‍ය වැඩ කටයුතු කරනවා. නමුත් ආපහු අන්න තමුන්ගේ විවේකය, තමුන්ගේ සහනය, තමුන්ගේ ඒ සිහිය පිටවන වැඩේට යොමු වෙනවා. අවශ්‍ය වෙලාවේදී කරනවා, ආපහු නැවතත් තමුන් කෙරෙහි යොමු වෙනවා. අනේ විදිහේ ගමනක් තියෙන්නේ. ඉතින් ඔය ප්‍රකාශයේ හැටියට ඔය ප්‍රතිපදාව අඳුනගෙන තියෙන පාටක් තියෙනවා. ඉතින් ඒක හොඳ සුබ ලකුණක්. ඉතින් එහෙම කරගෙන යමු කියලා අපි කියමු.
අපි එහෙනම් සෝල්වස් ආපහු එහෙත් නැතුව ගියා.
මම කියපු එක ඇහුණාද? කලින් කියපු එක ඇහුණාද? උත්තරය ඇහුන් නැද්ද එතකොට?
ධර්ම කාරණාවක් සම්බන්ධ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා සෝල්වස්. මම ඒ අතරෙම සම්බන්ධ වෙලා ඉන්න එකකින් ඉල්ලා සිටිනවා. වාචික ප්‍රශ්න තියෙනවා නම් මෙම ප්‍රශ්න ඉදිරිපත් කරාට පසු කරුණාවෙන් ඉදිරිපත් කරන්න කියලා. මම ප්‍රශ්න ඉදිරිපත් කරන්න සවනාසේ.
හොඳයි.
ගරු ස්වාමීන් වහන්ස, ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී භාවනාවේදී ආකාර සටහන් නැතුව යන විට සම්පති ලක්ෂණ 15 වන බව දේශනා කරන ලදී. කරුණාවෙන් මේ පිළිබඳ විස්තරයක් වරහන් තුල සම්පති ලක්ෂණ ගැන වරහන් අවසන් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්නය අවසන් ස්වාමීන් වහන්ස.
අර වරහන් කෑල්ල ඇහුන්නේ
සම්පති ලක්ෂණ කියලා කියන නිසා.
හරි, එතකොට දැන් ඔය ඇත්තටම දැන් ඕක කරපු වඩපු කෙනෙක්ට ඊට වැඩිය පැහැදිලි කරලා කියන්න පුළුවන්. දැන් අපි හිතමු, දැන් අර කලින් වාර්තාවේ තියෙනවා හුස්ම අහු වෙනවා, හුස්ම මේ විදිහට දකිනවා කියලා යම්කිසි ප්‍රකාශයක් තිබුණානේ. අන සටහන් ආකාර අපිට පේනවා, ඒ පේනනකොට අපි දකිනවා මෙන්න මෙතන හුස්ම වදිනවා, මේ හුස්ම උණුසුම් දිගයි කෙටි කියලා අනේ විදිහට දකින්න පුළුවන්. දකින් දැකීමේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? මේ හුස්ම යම් කිසි විදිහක වෙනස් වෙලා නැති වෙලා යනවා. ගිහිල්ලා අර මොකක් හරි ගලණයකට අපිව එකතු වෙනවා, ගලණයකට යොමු වෙනවා. අන්නේ ගලණය ගැන තමයි ওই දේවණියට සඳහන් කරන්නේ. මොකද්ද මේ යම් කිසි ගලණයක්, සන්තතියක් ක්‍රියාත්මක වෙනවා. අන්න අර මුල් අරමුණේ විස්තර තොරතුරු ඒ බැලීමේ ප්‍රතිඵලයක් විදිහටම අන්නේ ගලණයට යොමු වෙනවා. එතකොට අපි ඒ ගලණය අනුමෝදන් වෙන්න පුළුවන්ද, මේ ගලණය හරි කියලා ඒ ගලණය දිහා බලාගෙන ඉන්න පුළුවන්ද කියන වෙනස තමයි ඇති කරගන්න තියෙන්නේ. ඉතින් ඕකම තමයි අර ආනාපාන සති සූත්‍රේ උනත් සඳහන් වෙන්නේ. මොකද්ද මේ හුස්ම ගන්නකොට හුස්ම ගන්න එක ගැන අවධානෙන්, පිට කරනකොට පිට කරන එක ගැන අවධානෙන්. ඒක තමයි මුල්ම අවස්ථාව. ඊට පස්සේ කියනවා මොකද්ද, දිගට හුස්ම ගන්නවා නම් දිගට හුස්ම ගන්න බව, කෙටියට හුස්ම ගන්නවා නම් කෙටියට හුස්ම ගන්න බව. එන්නේ මේ විදිහට ප්‍රකාශ කරන මොකක්ද අන්න අර
තොර අපිට ස්වාමීන් වහන්ස අපහු ඩ්‍රොප් අවුට් වෙලා ගියා.
කොයි හරියෙන්ද බ්‍රේක් උනේ? දැන් ඇහෙනවද? කොයි හරියෙන්ද බ්‍රේක් වුණේ කියලා කියන්න පුළුවන්ද? අන්තිමට
කෙනෙකුට ඔය ලක්ෂණ හොඳට පැහැදිලි වෙනවයි කියන අවස්ථාවක් සෝල්වස්සේ පැහැදිලි කරගෙන ගියා. පැහැලිසි කියලා කිව්වා පැහැදිලි කරන්න.
එතනින් පස්සේ මහුන්නේ අප්පා. හරි, එතකොට දැන් කරගෙන යනකොට දැන් අපි හිතමු හුස්ම අපි අත්දකිනවා, හුස්මේ යම්කිසි ලක්ෂණ ටිකක් අත්දකිනවා, හුස්ම දිගයි හුස්ම කෙටි කියලා අපි අත්දකිනවා. ඉතින් ඒව තමයි අර දකින තොරතුරු විස්තර, අර මුල් අවස්ථාවේ සඳහන් වෙන දේවල්. ඊට පස්සේ ඒ දැකීම තුළින්ම ඒකේ ප්‍රතිඵලයක් විදිහටම මොකද වෙන්නේ, අන්න හුස්ම නැති වෙලා ගිහිල්ලා, හුස්මේ තියුණ අර ලක්ෂණ තොරතුරු ස්වභාවය නැති වෙලා ගිහිල්ලා යම්කිසි සන්තතියකට, එහෙම නැත්නම් යම්කිසි ගලණයකට අපි වේ යොමු වෙනවා. ගලණයකට අපිව යොමු වෙනවා. අන්නේ ගලණය ගැන තමයි ওই දෙවෙනි අවස්ථාවේදී සඳහන් කරන්නේ. එතකොට දැන් අපි එතෙන්දී සැක සංකා ඇති කරගන්න අවස්ථාවක්. නමුත් ඇත්තම තේරුම් ගත යුත්තේ තමයි අර විස්තර තොරතුරු බැලීමේ ප්‍රතිඵලයක් විදිහට අපි ගලණයකට යොමු වෙනවා. ඒ විදිහේ ගලණයක් අත්දකිනවා. ඉතින් ඕකම තමයි අර ආනාපාන සූත්‍රේ මුලින් හුස්ම අල්ල ගන්නවා, ඇතුල් වෙනවා පිට වෙනවා කියන එක අල්ල ගන්නවා. ඊට පස්සේ මේ දිගට යන හුස්මක් තියෙනවා නම් දිගට යන බව දැනගන්නවා. කෙටියට යන හුස්මක් තියෙනවා නම් කෙටියට යන බව දැනගන්නවා. අර මුල් අවස්ථාව. ඊළඟට මේ මුළු හුස්මම හුස්මේ එක කෙලවරක ඉඳලා පටන් ගන්න කෙලවරේ ඉඳලා ඉවර වෙන කෙලවර දක්වාම මේ මුළු හුස්ම කයම අත්දකින්න සිහිය පිහිටවන්න අපි උත්සාහවත් වෙනවා. අනේ එතකොට මොකද වෙන්නේ, මෙන්න මේ හුස්ම සංසිඳිලා යන ස්වරූපයක් අත්දකින්න පුළුවන්. සංසිඳිලා යා ගිහිල්ලා සමතේකටපත් වෙලා නිකන් ඔහේ ගලණේකට යන ස්වරූපයක් අත්දකින්න පුළුවන්. අනේ ඒ විදිහට මෙන්න මේ වෙනස ගැන තමයි කතා කරන්නේ. එතකොට මුලින් හුස්ම විස්තරතරතුරු පේනවා, පස්සේ පේන්නේ නැති අවස්ථාවක් එනවා. ඔන්න ඔය දෙකේ වෙනසයි කියන්නේ. ඊළඟ එහෙම නැත්නම් සක්මනේ හොඳට වාම දකුණ අඳුරන්න පුළුවන්, පස්සේ එනවා ඔහේ gediya pitin sakman කරනවා වගේ අවස්ථාවක්. ඔන්න ඔය දෙක තමයි අඳුන්වන්නේ. ඉතින් ඕක වචනෙන් කියන්නේ නැත්තුව බලන්න අනිත් දවසේ භාවනා කරලා මේ මේ තමුගේ අත්දැකීමෙන් මේක කියන්න පුළුවන්ද කියලා. එහෙම කියනකොට හරි ලස්සනයි ওই කතාව. මොකද්ද මම මෙහෙම පියවර මේ විදිහට තියනවා දැක්කා. වෙන මේ විදිහට මට වැලි පෑගෙන කකුලට දැනුණා, වම දකුණ මෙහෙම දැනුණා. අන පස්සේ මම ඔහෙ සක්මන් කරනවා වගේ ස්වරූපයකට ගියා. ඔහෙ gediya pitin යනවා වගේ ස්වරූපයකට ගියා. එහෙම නැත්නම් හුස්මේ දිග කෙටි බව හොඳට මට අහු වුණා, උණුසුම් සිසිල් බව හොඳට මට අහු වුණා. පස්සේ මේ හුස්ම නැති වෙලා ගිහිල්ලා, උස්ම සියුම් වෙලා ගිහිල්ලා, ඔහේ මත් වෙලා වගේ ඉන්න ස්වරූපයකට මමපත් වුණා කියලා ඔන්න ඔය වෙනස අත්දකින්න කියලා අපි කියමු. ඒ පාර ඇහුණ ඇති නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හා යන්තම් හරි ඇති.
ඒ ටික පිළිවෙලට කියාගෙන යනවා. ඉතින් සමහර වෙලාවට වෙන දේවල් හිතිලා වුණාට අර ගාථා ටික පිළිවෙලට කියවිලා තියෙනවා අවසානයේ දක්වා. ඒ වගේ අවස්ථාවකට මොකද්ද කරන්න ඕනන්නේ කියලා තමයි උපදේශක් බලාපොරොත්තු
වෙන්නේ. ඒ ප්‍රශ්නේ මුල ටික ආපහු කියන්න පුළුවන්ද?
දැන් බුදුන් වඳින වෙලාවට
ඔව්.
අර පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච ගාථා පිළිවෙල තියෙනවා මගේ. ඒ කියන්නේ අපේ කිරියම්මා කියලා දුන්න එකක් ඒක. ඉතින් ඒ පිළිවෙල දැමුත් හොඳට පාඩම්. ඉතින් කියාගෙන යනවා. නමුත් හිත සමාල්ලාවට පිටට ගිහිල්ලා ගාථා ටික දිවට කියවිලා. ඒ වගේ අවස්ථාවල මොකද්ද කරන්න ඕනේ කියලා තමයි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ පිළිතුරක්.
හරි. ඔය වගේම ප්‍රශ්නයක් අර මේ ගිය සතියේත් තිබුණා මම හිතන්නේ. මොකද්ද බණ අහන්න වාඩි වෙනවා. නමුත් ඔන්න බණ ඇහුවද නැද්ද කියලා ෂුවර් නෑ කියලා කෙනෙක් කිව්වා මතකද? එතන තියෙන්නේ ඒ කතාවම තමයි. ගාථා කියන්න වාඩි වෙනවා. අපිත් මේ හවසට අපිත් මේ හවසට ගාථා කියනවනේ. දැන් ගිහිල්ලා ඔන්න කරණීය මෙත සූත්‍රය කියන්න වාඩි වෙනවා. පටන් ගන්න එතනින්. නමුත් මෙන්න බලනකොට මේ රතන සූත්‍රයටත් ගිහිල්ලා. රතන සූත්‍රයටත් ගිහිල්ලා. එතන මොකද්ද මේ වෙන්නේ? අපි සිහිය මුලා වුණාද කියලා ගැටලුවනේ තියෙන්නේ. සිය මුලා වුණාද කියලා ගැටලුවනේ තියෙන්නේ. නමුත් ඇත්තටම මේක මේ මේ මෙහෙම ගැටලුවක් නැහැ. ඔය ગાත දැන් දන්නකොට තමයි කියවෙන්නේ. ඉබේ කියවෙන ස්වරූපයක් නෙවෙයි තියෙන්නේ. රූකඩේ වැඩ යනවා. රූකඩේ වැඩ යනවා. අපි පොඩ්ඩක් නිකන් අර ඕවර්ලුක් කරාම ඇති. පොඩ්ඩක් නිකන් ඇහැ ගහගෙන ඉඳියාම ඇති. ඊටු ටික අර ස්වරූපෙට යනවා. ඒතකොට වැරදිලා පැටලිලා තියෙන්නේ. අර බනත් බනත් ඇහෙනවා.
මොකක් නැහැ. ඔක්කොම පිළිවෙලට කියවිලා ඕගෙ
හැම යම්. හරියටම කියලා පොඩ්ඩක් ඉඳලා හිටලා වරදිනවත් එක්ක සමහර වෙලාවට. අන්න එතකොට තේරෙනවා. දැන් නම් පොඩ්ඩක් වැඩිපුර පැන්න වැඩි කියලා. සමහර වෙලාවට පදයක් දෙකක් වැරදීට කියවෙනවා. අන්න එතකොට තේරුම් ගන්නවා මේ දැන් නම් පොඩ්ඩක් වැරදුනා කියලා. ඉතින් අර ගාථා පුරුදු වුණාම තමයි ඕක වෙන්නේ. මේ ඉතින් ඒක ගැටලුවක් පැරදිලා වැරදිලා නෙමෙයි, තේරුම් ගත යුතු තමයි. ඒ අර අපි මොකක්ද කියන්නේ, අපි කියනවා අර දැන් ප්ලේන් එකක යනකොට අර යන්තරයේ උඩට උස්සලා යන්තරයේ අහසට ගෙනියලා අර කම්පියුටරේට බාර දෙනවනේ. කම්පියුටරේට බාර දුන්නාම එයා අපි අදාළ ලොකේෂන් එකට, ඩෙස්ටිනේෂන් එකට අරගෙන යනවා. එන්නේ වගේ කම්පියුටරේට බාර දෙච්ච අවස්ථාවක් තමයි ඔය තියෙන්නේ, ඔටෝ පයිලටින්. ඉතින් වැඩේ යනවා නම් ඒකට මැදිහත් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැනේ, යනවනේ අප්පා. යදාල ස්ථානෙට යනවා, බනෙත් ඇහෙනවා, ඔය මතක නැහැ කියලා නේ කියන්නේ. අන්න අපි අර අර ස්වභාව ධර්මයේ රිද්මෙට එකතු වෙලා ඉන්න අවස්ථාවක්. වැඩ කටයුතු යනවා, අපි අත දැම්මේ නැත්නම් ඔහි වැඩ කටයුතු යනවා. කිසිම දෙයක් මේ බාර ගන්න, එකතු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැති එක හොඳ ලක්ෂණයක්. මොකද්ද අන්න? එකතු වෙන්නේ නැති ඒවා අපිට ගැළලුවක් ප්‍රශ්නයක් එන්නේ නැහැනේ. අර ගහ වැටෙන සද්ද අහන්න කෙනෙක් ඉඳියේ නැත්තම් ඒ ගහ වැටුණා කියලා මුකුත් කියවන්න දෙයක් නැහැ. ඒක පිළිබඳ ප්‍රකාශයක් කරන්න දෙයක් නැහැ. මොකද අන්න ඒ අහන්න කෙනෙක් ඉඳියේ නැහැ. ඉතින් එන්නේ වගේ
ඉල්ලා සිටිනවා වැඩසටහනේ සමාප්තිය සිදු කිරීමට ඉදිරි කටයුතු කරගෙන යන්න කියලා. තිරුවන් සරණයි සහභාගී වෙච්ච සියලු දෙනාටම.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඉතා සාර්ථක ධර්ම දේශනාවකින් පසු අපි ප්‍රශ්න විසඳා දුන්නාට ඔබ වහන්සේලා